බෑ ගෞරවනීය ස්වාමීන් වහන්සේ, ගෞරවනීය මෑණිවරුනි, ශ්‍රද්ධාවන්ත පින්වත්නි, අපි නිසරණනේ පවත්වන 213 වන භාවනා වැඩසටහනේ දෙවන ධර්ම දේශනා වාරයේ සඳහායි සූදානම් වෙන්නේ. ඒ සඳහා සියලු දෙනාම තැම්පත් වෙලා සාදුකාරයක් පවත්වන්න. නමෝ තස් භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස් භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස් භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. යෝ භික්ඛවේ මග්ගෝ යාපටිපදා තණ්හක්ඛයාය සංවත්තති. තං මග්ගං තං පටිපදං භාවේත. කතමේච භික්ඛවේ මග්ගෝ කතමාච පටිපදා තණ්හක්ඛයාය සංවත්තති. යදිදං සත්ත බොජ්ජංගාති. ගෞරවනීය ස්වාමීන් වහන්ස, ගෞරවනීය මෑණිවරුනි, ශ්‍රද්ධාවන්ත පින්වත්නි, අපි මේ නිසරවණේ පවත්වන 213 වන භාවනා වැඩසටහනේ මාතෘකාවක් වශයෙන්, සූත්‍ර දේශනාවේ මාතෘකාවක් වශයෙන් ඉස්සරහින් තියාගත්තේ තණ්හක්කය සූත්‍රය. මේ සූත්‍රයටම කය සූත්‍රය කියලාත් කියනවා. තණ්හක්කය සූත්‍රය හම්බ වෙනවා බොජ්ජංග සංයුත්තයේ, ඒ කියන්නේ සංයුක්ත නිකායේ බොජ්ජංග සංයුත්තයේ උදායි වගේ තමයි මේ තණ්හක්කය සූත්‍රය තියෙන්නේ. එතකොට මේ අවස්ථාවේදී බුදුරජාණන් වහන්සේ උදායි කියන මේ ස්වාමීන් වහන්සේට, ඒ වගේම අනිකුත් භික්ෂූන් වහන්සේලාට විශේෂයෙන්ම මේ ධර්මය දේශනා කරනවා. විශේෂයෙන්ම මේ තණ්හාව ෂේ කිරීම සම්බන්ධයෙන් ධර්මයක්. මොකද බුදුරජාණන් වහන්සේ පෙන්වන මාර්ගයේ තණ්හාවට විශේෂ තැනක් ලැබිලා තියෙනවා. මොකද තණ්හාව තමයි බුදුරජාණන් වහන්සේ මේ සියලුම දුකට මුල වශයෙන් පෙන්වන්නේ. සියලුම දුකට හේතුව වශයෙන්, දුක්ඛ සමුදය වශයෙන් පෙන්වන්නේ තණ්හාව. එතකොට තණ්හාව ෂය කිරීමම ප්‍රතිපදා බවට පත් වෙනවා. මොකද තණ්හාව නැති කිරීම තුළ, තණ්හාව ඉතිරි නැතිවම ප්‍රහාණය කිරීම තුළ, ෂය කිරීම තුළ තමයි එකතකින් මේ ප්‍රතිපදාව සම්පූර්ණයෙන්ම රැඳිලා තියෙන්නේ. එනිසා යම් කෙනෙක් සම්පූර්ණයෙන්ම ඉතිරි නැතුවම තණ්හාව ෂය කරගත්තා නම් අන්නේ තැනත්තා උතුම් අරහත්ත්වයට පත් වුණා කියලා කියන්න පුළුවන්. එනිසාම නිවන සම්බන්ධයෙන් යෙදෙන එක පදයක් තමයි තණ්හක්ඛය කියලා කියන්නේ. යම්ස කෙනෙක් සම්පූර්ණයෙන්ම තණ්හාව ෂය කරගත්තා නම් අන්න උතුම් වූ නිවන සාක්ෂාත් කළා කියලා කියන්න පුළුවන්. එතකොට මේ තණ්හාව ෂය කරගෙන යන ප්‍රතිපදාවක් එහෙමනම් අපිට තේරුම් ගන්න සිද්ධ වෙනවා. ඒ සඳහා තියෙන මාර්ගය අපිට තේරුම් ගන්න සිද්ධ වෙනවා. අන්නේ මාර්ගය, අන්නේ ප්‍රතිපදාව තමයි දැන් මේ බුදුරජාණන් වහන්සේ ඉදිරිපත් කරන්නේ. එතකොට තණ්හාව සම්බන්ධයෙන් අපි ඊයේ ටිකක් කෙටියෙන් මතක් කරගත්තා. තණ්හාවේ විවිධ ප්‍රභේද තියෙනවා. එකක් තමයි කාම තණ්හාව, අනිත් එක තමයි භව තණ්හාව, අනිත් එක තමයි විභව තණ්හාව. එතකොට තණ්හාවේ ඒ වගේම තවත් ස්වરૂපත් තියෙනවා. තණ්හාවේ යම් යම් ගති ලක්ෂණ තියෙනවා. දැන් සූත්‍ර දේශනාවලදී බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා, යායන් තණ්හා පෝනෝ භවිකා නන්දි රාග සහගතා తత్ర తత్రాభి నందిని. ඔය වගේ වචන වලින් ප්‍රකාශ කරන මේ තණ්හාවේ තියෙන යම් යම් ගති ලක්ෂණ. දැන් අපේ හිතේ තියෙන මේ තණ්හාවේ ස්වභාවයන් දිහා පොඩ්ඩක් විමසුම් නුවණින් බලනකොට මේ තණ්හාවේ තියෙන යම් යම් ලක්ෂණ අපේ හිතේ බලපවත්වන ආකාරය ටිකක් තේරුම් ගන්න අවස්ථාවක් තියෙනවා. විශේෂයෙන්ම චිත්තානුපස්සනාවකට, ධම්මානුපස්සනාවකට උත්සාහත් වෙන යෝගාවචරයෙකුට කොහොමද මේ තණ්හාව ක්‍රියාත්මක වෙන්නේ තමන්ගේ සිත් සතන් තුළ කියලා පොඩ්ඩක් විමසලා බලන්න පුළුවන්. මේ පින්තුන් දන්නවා වේදනාපච්චය තණ්හා කියලා මේ පටිසමුපාද ධර්මයේදී විස්තර වෙනවා. මේ කියන්නේ අවිජ්ජාපච්චය සංඛාරා, සංඛාරපච්චය විඥානං, ওই විදිහට බුදුරජාන් වහන්සේ දේශනා කළා. මැදකදී එනවා පස්සපච්චය වේදනා, වේදනාපච්චය තණ්හා. අන්න වේදනාව හරහා අන්න තණ්හාවක් ඇති වෙන්න පුළුවන් බව අන්න පෙන්ලා දෙනවා. ඒ කියන්නේ අපේ කයේ වෙන්න පුළුවන්, සිතේ වෙන්න පුළුවන් යම්කිසි සුව වේදනාවක් හටගත්තොත්, සැප වේදනාවක් හටගත්තොත් අන්නේ සැප වේදනාවට අපේ හිතේ නිතැතින්ම ඇල්මක් ඇති වෙන්න පුළුවන්. ඒ වේදනාවට ආසාවක් ඇති වෙන්න පුළුවන්. අන්න එතන තියෙනවා තණ්හාවක්. ඒ කියන්නේ අපේ කයේ අපි තුමු යම්කිසි සුව වේදනාවක් හට ගන්නවා. මේ වෙලාවේ අපිට නිතැතින්ම තේරෙනවා, ආ මේක නම් හරිම හොඳයි, මේ වේදනාවම හරිම සුවදායි, මේක තව ටිකක් පවත් ගන්න පුළුවන් නම් හොඳයි, මේක හෙටත් ගන්න පුළුවන් නම් හොඳයි. මේ ආදී වශයෙන් අපි ඒ දැන් ඇති වෙලා තියෙන මේ යම්කිසි සුව වේදනාවකට අපේ හිත ඇලුම් කරන ස්වභාවය එක අතකින් අන්න මේ තණ්හාවේ ක්‍රියාත්මක වීම වශයෙන් අපිට හඳුනා ගන්න පුළුවන්. ඒතර එතන අපිට පුළුවන් නම් මේ ආකාරයෙන් තණ්හාව හඳුනා ගන්න අන්න අපිට තණ්හාව කොහොමද වේදනාව නිසා හටගන්නේ වේදනාපච්චය තණ්හා කියලා අන්න අපිට පොඩ්ඩක් ගැඹුරකින් තේරුම් ගන්නත් පුළුවන්. පටිසමුප්පාදේ වටහා ගන්නත් එහෙම නැත්නම් පටිසමුප්පාද මූල ධර්මයේ පටිසමුප්පාද ධර්මතාවය ඒ ඉදප්පච්චයතාව කියනින්නේ මූල ධර්මයේ වටහා ගන්නත් මේ පාවිච්චි කරන්න පුළුවන්. අපේ කයේ යම් වේදනාවක් හටගත්තා ඒක බොහොම සුවදායි වේදනාවක් අන්න අපේ හිතේ නිතතින්ම ඒකට ඇල්මක් ඇති වුණා. අන්න මේ වේදනාව නිසයි සැප වේදනාව නිසයි අන්න තණ්හාවක් පහළුණේ කියලා ඔන්න කෙනෙකුට වටහා ගන්න පුළුවන්. ඉතින් මෙතෙන්දී හුඟක් වෙලාවට අපි කාම තණ්හාව පැත්තෙන් හිතන්න පුළුවන්. ඒ කියන්නේ ඇහැට රූපයක් හම්බුනහම නැත්තම් ඇහැට රූපයක් ආපాతගත වුනහම එතන යම්කිසි සුවයක් දැනුණා නම් සැප වේදනාවක් දැනුණා නම් අන්න ඒකට අපේ හිතේ කැමැත්තක් ඇති වෙනවා. අන්න එතන කාම තණ්හාවක් තියෙනවා. ඊළඟට කනට සද්දයක් හම්බ වුණාම එතන අපි හිතමු ඒක බොහොම මිහිරි සද්දයක් නම් ගීත රාවයක් නම් අපි කැමැතිම සින්දුවක් නම් සමහරවිට අන්න ඒ සින්දුවට කැමැත්තක් ඇති වෙනවා, ආසාවක් ඇති වෙනවා. ඒක අපි තටිගත කරලා gedara ginihilla අහන්න හිතෙනවා, නැවත නැවත අහන්න හිතෙනවා. අන්න එතන බලපවත්න්නේ අන්න තණ්හාවක්, කැමැත්තක්, ආසාවක්. අර වේදනාව හරහා තමයි එතනත් තණ්හාව පහළ වුනේ. ඊළඟට අපි හිතමු ඊටාම මිහිරි සුවඳක් ආග්‍රහණය කරන්න ලැබෙනවා. ඒ හරහා බොහෝම හිත පිනා යනවා. එතකොටත් අන්න ඒකට ලොකු කැමැත්තක් ඇති වෙන්න පුළුවන්. කොහෙන්ද මේ සුවඳ එන්නේ කියලා අන්න පොඩ්ඩක් විමසලා බලන තත්ත්වෙට, මේ පැත්තට නහය හරවන තත්ත්වෙට ඔන්න යන්න ඉඩ තියෙනවා. ඒ නිසා නාසයෙන් අපි ගඳක් සුවඳක් ආග්‍රහණය කරනකොට ඒකේ තියෙන රසාස්වාදයේ හරහා ඒකෙන් දැනෙන සුවය හරහා හිතේ කැමැත්තක් ආසාවක් පහළ වෙන්න පුළුවන්. අන්න එතනත් මෙන්න මේ කාම තණ්හාව තමයි ක්‍රියාත්මක වෙන්නේ. ඒ වගේමයි අපි හිතමු දිවෙන් රසක් භුක්ති විඳිනවා. අපි හිතමු මේ වෙලාව යම්කිසි අවස්ථාවක අපි ඉතාම ප්‍රිය කරන ආහාරයක් අපිට ලැබුණා. ඒක අපි අනුභව කරමින් ඉන්නවා. එතකොට අන්න ඒක පිඩක් අනුභව කරාට පස්සේ අන්න අපි දුමු රසනහර පිනා ගියා. අන්න Tamanට තේරෙනවා දැන් තවත් එකක් කොහොම හරි වළඳන්න ඕන අනුභව කරන්න ඕනේ කියලා. අන්න ඒ ආකාරයෙන් දැන් Taman තමත් තවත් එකකට යන ගතියක් තියෙනවා. ඊළඟ දෙයක් ඉල්ලන ගතියක්, තවත් මේකෙම මේ වගේම එකක් හම්බුනොත් හොඳයි කියලා අන්න රස විඳින්න උත්සාහත් වෙන ගතියක් තිනනනම් අන්න එතන තණ්හාවක් තියෙනවා. ඒතර අන්න එතෙන්දී රසය හරහා තණ්හාව පහළ වෙලා, රස වේදනාව හරහා නැත්නම් රසය හරහා මතුවෙච්ච සැප වේදනාව හරහා අන්න තණ්හාවක් ක්‍රියාත්මක වෙලා. ඒ වගේමයි අපේ කයේ බොහෝම මිහිරි නැත්තම් සුවගෙන දෙන මේ ස්පර්ශයක් සිද්ධ වෙනකොට එතන යම්කිසි සුව වේදනාවක් හටගත්තා නම් අන්න ඒ වේදනාවටත් කැමැත්තක් ඇති වුණොත්, ආසාවක් ඇති වුණොත් අන්න මේ කය හරහා අන්න තණ්හාවක් පහළ වෙලා. ඒ වගේමයි අපේ හිතේ යම් අවස්ථාවක යම් සංඥාවක් ඇති වුණා කියලා හිතුවොත් ඒකට වුණ අපි මේ අහවලාගේ සංඥාව නැත්තම් අහවලාගේ රූපය, එයා නම් බොහෝම හොඳ කෙනෙක්, යනම් බොහෝම දැකුම් කළු කෙනෙක්, බොහෝම ප්‍රිය උපදවන කෙනෙක් කියලා ඔන්න ඒ දැකපු සංඥාවට අපි අර්ථකථනයක් දීලා පුජ්‍යල ස්වභාවයක් ආරෝපණය කළා. අන්න එහෙම කරගෙන යනකොට ඔන්න හිතේ කැමැත්තක් ඇති වෙනවා. ඒක තව තව වර්ධනය වෙනවා. අන්න තණ්හාව පෝෂණය වෙනවා. අන්න එතනත් තණ්හාවක් හට අරගෙන. ඒ නිසා අපිට මේ ඉඳුරන් ආශ්‍රයෙන් විවිධාකාර ඊට අනුරූප අරමුණු භුක්ති විඳිනකොට, ඇහෙන් රූපයක් භුක්ති විඳිනකොට, කනෙන් සද්දයක් අහනකොට, නාසයෙන් ගඳක් සුවඳක් බලනකොට, දිවෙන් රසක් බලනකොට, ඊළඟට කයෙන් ස්පර්ශයක් විඳිනකොට, හිතින් අරමුණක් ගන්නකොට මේ ඒ හරහා ඇති වුණා නම් යම් හෝ සැප වේදනාවක් ඒකට අපේ හිතේ ඇලෙන්න හැකියාව තියෙනවා. අන්නේ ඇලෙනවා කියන්නේ, බැඳෙනවා කියන්නේ, කැමති වෙනවා කියන්නේ, ආස වෙනවා කියන්නේ, ආස හිතෙනවා කියන්නේ අන්න තණ්හාව ක්‍රියාත්මක වෙනවා. එතකොට මේ කාම තණ්හාව ඉතින් එකාතකින් හරි ප්‍රකටයි, අපි කාටත් ඉතින් හඳුනා ගන්න පුළුවන්. හැබැයි ඊට වඩා සූක්ෂමයි එකාතකින් බැලුවාම භව තණ්හාව. භව තණ්හාවේ තියෙන්නේ දැන් අපි හිතුවොත් ඉන්නේ යම්සි ඒකාකාරී ස්වභාවයක නම් මේ වෙලාවේ ඒ තරම්ම සැප වේදනාවක් නැහැ, අපි තුමු දුක් වේදනාවකුත් නැහැ. හැබැයි මේ වෙලාවේ තියෙන හරි මේ ඒකාකාරී උපේක්ෂා වේදනාවක්. ඉතින් මේ උපේක්ෂා වේදනාව ඒ තරම්ම හිත ප්‍රිය කරන්නේ නැහැ. ඒක හරි ඒකාකාරී, නිකං ඇල්වතුර බොනවා වගේ. ඉතින් එතකොට හිත කියනවා නෑ නෑ මීට වඩා හොඳ එකක් තිබුණා නම් හොඳයි. මීට වඩා මේ ලස්සන රූපයක් බැලුවා නම් හොඳයි. අපි හිතමු අපි මොකක් හරි දෙයක් බලබලා ඉන්නවා. බලබලා ඉන්න එක නීරස වෙලා යනවා. ඒක දැන් රසය නැති වෙලා. දැන් හරි මේකාකාරී වෙලා. එතකොට අන්න හිත කියනවා නෑ මීට වඩා හොඳ එකක් තිබුණා නම් හොඳයි කියලා අන්න අලුත් තත්වයක් හදා ගන්න. තියෙන තත්ත්වයට වඩා සුවදායි තත්වයක්, සැපගෙන දෙන තත්වයක් හදා ගන්න ඕනේ කියලා අන්න හිතේ කැමැත්තක් ඇති වෙනවා. අන්නේ භව තත්වයක් හදා ගන්න අලුතෙන් තත්වයක්, තියෙන තත්ත්වයට වඩා හොඳ තත්වයක් ඇති කර ගන්න අන්න හිතේ ඇතිවෙන ඒ ආසාව භව තණ්හාව බවට පත් වෙනවා. එතකොට මේ භව තණ්හාවෙන් මෙහෙවනවා අපිව සමහර ලාට ඔන්න අපි හරහා අන්න ගිහිල්ලා ඇහෙන් සද්දයක්, මේ ඇහෙන් රූපයක් බලනවා, කනින් සද්දයක් අහනවා, ඒකාකාරී බවක් අපිට දැනෙච්ච වහාම අපි කරන්නේ අන්නේ වගේ දෙයක්. අපි ගෙදර දොරේ ඉන්නකොට ඉතින් අපේ හිතට හරීම ඒකාකාරී කියලා හිතුනොත් අන්න තණ්හාවෙන් ඉල්ලනවා මේක කරා නම් හොඳයි කියලා අන්න එයා යෝජනා කරනවා. යෝජනා කරාම අපි ඒ අනුව ඉතින් එයාට බැලමෙහි කරනවා. අපි එයා කියපු දේ කරනවා. අපි ඒ අනුව ඇහෙන් රූපයක් බලලා අන්න භව තණ්හාව, කාම තණ්හාව හැවලා කාම තණ්හාවෙන් අන්න අපි වෙනත් අලුත් තත්ත්වයක් හදාගත්තා. හිතිය තත්ත්වය නෙමෙයි, ඒකාකාරී තත්ත්වයක් නෙමෙයි. ඔන්න අපි ලස්සන රූපයක් බලන්න පෙළඹුණා. ඔන්න අපි හිතමු ඔන්න චිත්‍රපටියක් දැන් බලනවා. අර තිබිච්ච ඒකාකාරී භවෙන් අත මිදීම සඳහා අන්න භව තණ්හාව ක්‍රියාත්මක වෙලා මේක වෙනස් කරන්න ඕනේ, අලුත් තත්ත්වයක් ඕනේ කියලා එයා ඉල්ලුවා. අපි ඉතින් ඒ අවස්ථාවේදී මේ මෙහෙව්වේ ඇහැ පිනවන්න උත්සාහත් උන අන්න ඇහැ පිනවමින් ඉන්නවා. දැන් අපි යම් වෙලාවක මේ ඒකාකාරී తত্ত্বය හරිම මේකෙන් කොහොම හරි අත මිදෙන්න ඕනේ, එහෙම නැත්නම් මේකෙන් පැනලා යන්න ඕනේ, කොහොමද මේකෙන් පැනලා යන්නේ කියලා තියෙන පවතින తত্ত্বය, එහෙම නැත්නම් අපිට යම් කිසි දුකක් දැනෙනකොට, යම් කිසි වේදනාවක් දැනෙනකොට කොහොමද දැන් මේකෙන් පැනලා යන්නේ, කොහොමද මේකෙන් අයින් වෙන්නේ කියලා අර තියෙන తত্ত্বය ප්‍රතික්ෂේප කරන ගතියක්, තියෙන తত্ত্বයෙන් ඉක්මනටම බැහැර වෙන්න ඕනේ ගතියක්, එපා කියන ගතියක්, අන්නේ බඳු ස්වභාවයක් අන්න විභව තණ්හාවේ තියෙනවා. මොකද මේ තියෙන தත්ත්වේ පිළිගන්න බෑ. තියෙන தත්ත්වේ එක්ක ඒකාකාරී, එහෙම නැත්නම් තියෙන தත්ත්වේ පීඩාකාරී. අනේ ඒ නිසා ඒ දුක ප්‍රතික්ෂේප කරන ගතියක්, දුකෙන් පැනලා යන්න හදන ගතියක් තියෙනවා. අන්න එතන විභව තණ්හාවක් තියෙනවා. එතකොට මේ කාම තණ්හා, භව තණ්හා, විභව තණ්හා ටිකක් ඈඳිලා ක්‍රියාත්මක වෙනවා. එකකට එකක් සම්බන්ධයක් තියෙනවා. එතකොට භව තණ්හාව ක්‍රියාත්මක වෙනකොට අන්න සමහරවිට මේක ක්‍රියාත්මක වෙන්නේ කාම තණ්හාවක් කරහා. එතකොට භව තණ්හාව ක්‍රියාත්මක වෙද්දී අන්න සමහරවිට මේ තියෙන తত্ত্বය ඒකාකාරී නැහෙන එතන විභව තණ්හාවකුත් ක්‍රියාත්මක වෙලක් තියෙනවා. ඒ නිසා මේ වගේ බොහොම සියුම් සම්බන්ධතා මේ තණ්හාව අතර තියෙනවා. ඊළඟට මේකේ තවත් පැති බුදුරජාන් වහන්සේ පෙන්ලා දෙනවා. මේකේ තියෙනවා ඊළඟ తত্ত্বයට ඈඳන යන ගතියක්. පෝනෝ භවිකා කියලා කියනවා. අපි සාමාන්‍යයෙන් හිතන්නේ මේ භවයෙන් ඊළඟ භවයට යන ගතියක් කියලා. ඒකෙත් ඇත්තක් තියෙනවා. ඒ නිසාම තණ්හාවට කියනවා භව නෙත්ති කියලා. ඒ කියන්නේ භව නෙත්තිය කියලා කියන්නේ භවයෙන් භවයට යා අපිව එක්කගෙන යනවා. මේ භවයේ සම්පූර්ණයෙන් තෘප්තිමත් වුනේ නැහැ. ඒ නිසා අපි බලාපොරොත්තු වෙන ඊළඟ භවයේදී තෘප්තිමත් වෙන්න පුළුවන් වෙයි කියලා. ඊට පස්සේ අපි තුන් ඒකෙත් තෘප්තිමත් වුනේ නැත්නම් ඔන්න ඊළඟ භවය ගැන බලාපොරොත්තු වෙනවා. ඒ නිසා භවෙන් භවයට සැරිසරනවා, තෘප්තිමත් බවක් හොය හොයා තණ්හාව පෝෂණය කර කර සැරිසරනවා. ඉතින් මේකේ මේ භව ගමනට වගේම වර්තමාන වශයෙන් යම්කිසි අත්දැකීමක් ලැබනකොට ඒ අත්දැකීමෙන් අනේ ඊළඟ අත්දැකීමක් ලබන්න, ඊළඟ චවනිකාවක් බලන්න අනේ හිතේ ලොකු කැමැත්තක් ඇති වෙන්න පුළුවන්. ඒ නිසා අන්න පෝනෝ භවික තත්වයක්, ඊළඟ භව තත්වයක් ප්‍රාර්ථනා කරන ස්වභාවයක්, ඊළඟ භව තත්වයක් පතන ස්වභාවයක් මේ තණ්හාව තුළ තියෙනවා. මේක පැහැදිලි කරගන්න ලේසියි. අපි හිතමු අපි ඔන්න ටෙලි නාට්‍යයක් බලබල ඉන්නවා. ටෙලි නාට්‍යයක් බලබල ඉන්නකොට ඔන්න ඒකේ යම්කිසි ඉතාම උද්වේගකර අවස්ථාවකදී ඔන්න පිළිදැන්වීමක් ප්‍රචාර වෙනවා. දැන් ඉතින් අන්න හිතේ හරිම ඕමනාවක් තියෙනවා. දැන් ඊළඟට මොකක් වෙයිද දන්නේ නැහැ. මොකද නැවැත්වේ හරියටම අර පිළිදැන්වීම ප්‍රචාර වෙන්න ගත්තේ අර ඉතාම ප්‍රණීත තැනකදී. ඔන්න දැන් හිත ඉල්ලනවා දැන් ඊළඟ එකට මොකක් වෙයිද දන්නේ නැහැ. දැන් දැස් අල්වා මේ දල්වාගෙන කටත් ඇරගෙන බලන් ඉන්නවා. දැන් ඊළඟට මොකද්ද වෙන්නේ කියලා. ඔන්න ඔතන ක්‍රියාත්මක වෙන්නේ අන්න අර පෝනෝ භවික තත්ත්වය. ඒතර මේ තණ්හාවේ තියෙන ඊළඟ එක ඉල්ලන ගතියක්. ඊළඟ මට්ටම ඉල්ලන ගතියක්. ඊළඟ තත්ත්වය ඉල්ලන ගතියක්. ඉතින් මෙන්න මේ පෝනෝ භවික තත්ත්වය අපිව ඊළඟ භව තත්ත්වයක් දක්වාම අරගෙන යනවා. ඉතින් මේකමයි අපි මරණ මොහොතේ ක්‍රියාත්මක වෙන්නේ. මෙබඳුම හිතකින් නම් අපි මැරෙන්නේ. ඉතින් මරණ මොහොතේදී තෘප්තිමත් නැහැ මේ මොහොත සම්බන්ධයෙන්. මැරෙද්දි තව එකක් ඉල්ලනවා. ඉතින් මාර්යා එන්න ඉඳා කියලා දෙනවා. අන්න අපිත් ඊළඟ එකක් ගන්නවා. ඊට පස්සේ ඊළඟ භවෙදීත් ඔන්න අපි මැරෙනකොටත් තව එකක් ඉල්ලනවා. ආයෙත් ඔන්න මාර්යා තව එකක් දෙනවා. අපි ඒකත් ගන්නවා. ඉතින් මේ විදිහටදී මාර්යා දෙන එක එක භවයන් අපි ඉල්ල ගනිමින්, බදා ගනිමින්, අල්ල ගනිමින් ඉතින් මේ සංසාරේ සැරිසරනවා. තෙන්නේ මේ පෝනෝභවික తত্ত্বය. එතකොට අපිට එකාතකින් ඒ අත්දැකීම සම්බන්ධයෙන්ුත් ඒ අත්දැකීම් රාශියක් හරහා ගිහිල්ලා අන්තිමට භවයේ පුරා එහෙනම් මේ සංසාරේ පුරා සැරිසරන తত্ত্বය දක්වාත් වර්ධනය වෙන ස්වභාවයක් තියෙනවා. ඊළඟට කියනවා නන්දි රාග සහගත. ඊළඟට එතන තියෙනවා සතුටු කරන ගතියක්, අලවන ගතියක් තියෙනවා. දැන් යම් හෝ සිද්ධියක් අපි භුක්ති විඳිනකොට, යම් සිද්ධියක් හරහා යනකොට ඒකේ සුවයක් දැනෙනවා නම් අන්න එතන සතුටු වෙන කරන ගතියක්, හිත දැන් ඉල්පෙන ගතියක්, ඒකෙන් සොම්නස් වෙන ගතියක්, ප්‍රමෝදයටපත් වෙන ගතියක් තියෙනවා. ඒ හරහාම ඒකට ඇලෙනවා. අලවන ගතියක්, සතුටු කරන ගතියක් තියෙනවා මෙන්න මේ තණ්හාවේ. తత్ర తచ్చాభి నందిని అన్న එතන එතන වැඩි වැඩියෙන් සතුටු වෙනවා. එතන එතන සතුට වෙනවා. එතකොට මෙන්න මේ විවිධාකාර මෙන්න මේ ඇලෙන ගති නිසා, එතන එතන සතුට වෙන ගති නිසා, ඊළඟ එකත් ඉල්ලන මෙන්න මේ ස්වභාවය නිසා, එතකොට තණ්හාවට පුළුවන් අපිව මේ සංසාරේ පුරාව ඇදගෙන යන්න. හරියට නිකන් අර බෝරුවෙක්ට ඉස්සරහින් කැරට් අලයක් එල්ල තිබ්බාම, ඉතින් මේ කැරට් අලය කන්න කියලා බෝරුවා ඉස්සරහට යනවා. නමුත් ඌ ඉස්සරහට යනකොට කැරට් අලෙත් ඉස්සරහට යනවා. ඉතින් ආයෙත් තව ටිකක් ඉස්සරහට යනවා. ආයෙත් කැරට්ටලෙත් ඉස්සරහට යනවා. ඉතින් අපිත් ඔන්න ඔය වගේ තමයි බැලුවාම තණ්හාවෙන් හැම තිස්සෙම කැරට්ටලයක් දිදී තමයි අපිවත් එක්කගෙන යන්නේ. ඉතින් තණ්හාවෙන් දෙන කැරට්ටලේ අපි ඉතින් තේරුම් ගන්නෙ නැහැ. අපි දිගින් දිගට ඊළඟ එක හොඳයි කියලාගෙන, දැන් එක නම් මදි, ඊළඟ එක නම් හොඳ වෙයි කියලා හිතාගෙන උන්නාම සංසාරේ පුරාවට ඇවිදින ස්වභාවයක් තියෙනවා. ඉතින් මෙන්න මේ වගේ බුදුරජාණන් වහන්සේ විස්තර කරනවා මෙන්න මේ තණ්හාවේ තියෙන ඊටාම සූක්ෂම ස්වභාවය, සත්වයින්ව අලවන ස්වභාවය, ඒකෙම හිර කරන ස්වභාවය, ඒ තුලම රඳවන ස්වභාවය. ඉතින් මෙන්න මේ තණ්හාවේ තියෙන සූක්ෂම ස්වභාවය නිසාම අපිට ටිකක් අමාරුයි තණ්හාව ෂේ කරගන්න. මොකද සමහර වෙලාවට ප්‍රතිපදාවක යෙදුණත් තණ්හාව ෂේ කරන්න සමහරවිට අපේම තියෙන මෝහය නිසා වුණ තවත් පැත්තකින් අපි තණ්හාව වර්ධනය කරනවා. ඒ නිසා බුදු කෙනෙක්ම ඇවිල්ලා පාරක් පෙන්ලා දෙන්න වෙනවා. බහුතරයක් අනිකුත් සත්වයින්ට මේ සංසාරයෙන් එතර වෙන මාර්ගය තේරුම් ගන්න. එතකොට මෙන්න මේ සූත්‍රයේදී, තණ්හක්කේ සූත්‍රයේදී වුණ දැන් බුදුරජාණන් වහන්සේ ප්‍රතිපදාවක් ඉදිරිපත් කරනවා. මාර්ගයක් පෙන්නනවා කුමක් සඳහාද වුණ තණ්හාව ෂේ කරන්න. යෝ භික්ඛවේ මග්ගෝ යා පටිපදා තණ්හක්ඛයාය සංවර්ධති තං මග්ගං තං පටිපදං භාවේත. මහණෙනි, යම්කිසි ප්‍රතිපදාවක් එහෙම නැත්නම් මාර්ගයක් තියෙනවද තණ්හාව ෂේ කරගන්න, අන්නේ ප්‍රතිපදාව, අන්නේ මාර්ගය දියුණු කරන්න භාවේත කියලා බුදුරජාන් වහන්සේ කියනවා. කතමේච භික්ඛවේ මග්ගෝ කතමාච පටිපදා තණ්හක්ඛයාය සංවර්ධති. මහණෙනි, ඊතර මොකද්ද මේ තණ්හාව ෂේ කරන ප්‍රතිපදාව, තණ්හාව ෂේ කරන්න තියෙන මාර්ගය මොකද්ද කියලා ප්‍රශ්නය අහලා බුදුරජාණන් වහන්සේ උත්තර දෙනවා යදිදං සත්තබොජ්ජංගා. අන්න බොජ්ජංග සම්බන්ධයෙන් තමයි දැන් බුදුරජාණන් වහන්සේ මාර්ගය ඉදිරිපත් කරන්නේ. විවිධ අන්දමින් බුදුරජාණන් වහන්සේ මාර්ගය පෙන්ලා තිනවා. මෙතෙන්දි බුදුරජාණන් වහන්සේ මාර්ගය වශයෙන් පෙන්වන්නේ බොජ්ජංග ධර්ම. බොජ්ජංග ධර්ම යම් කෙනෙක් දියුණු කරනවා නම් අන්න ඒ හරහා තණ්හාව ෂේ වෙනවා කියලා තමයි බුදුරජාණන් වහන්සේ කියලා දෙන්නේ. තොර මොනාද මේ බොජ්ජංග? එක්තරා සූත්‍රයක් තියෙනවා බොජ්ජංග සංයුක්තයේ, සංයුක්ත නිකායේ බික්කු සූත්‍රය කියලා. ඉතින් මේ බික්කු සූත්‍රයේදී මේ එක්තරා භික්ෂුන් වහන්සේ නමක් බුදුරජාන් වහන්සේට ළඟට ඇවිල්ලා මේ ප්‍රශ්නේ එහෙම්ම අහනවා. ස්වාමීන් වහන්සේ, මොකද්ද මේ බොජ්ජංග කියලා කියනවා? මොනාටද බොජ්ජංග කියන්නේ? ඇයි බොජ්ජංග කියන්නේ කියලා ප්‍රශ්නය අහුවාම බුදුරජාන් වහන්සේ පැහැදිලි කිරීමක් කරනවා. බෝධාය සංවත්තන්තිති කෝ බික්කු තස්මා බොජ්ජංගාති උච්චන්ති කියලා මේ පැහැදිලි කිරීමක් කරනවා. මෙන්න මේ අවබෝධය පිණිස පවතින, එහෙම නැත්නම් හිතේ පිබිදීම පිණිස පවතින නිසා බොජ්ජංගාති උච්චති. මෙන්න මේව බොජ්ජංග කියලා කියනවා. හිතේ අවබෝධයක් ඇති කරනවා, මේ මෝහාන්ධකාරය අයින් කළා, හිතේ අවබෝධය, ප්‍රඥාව වඩවන, හිත පුබුදු කරවන, අවදි කරවන ගතිය නිසා අන්න බොජ්ජංග කියලා කියනවා. එතකොට බොජ්ජංග ධර්ම හතක් බුදුරජාණන් වහන්සේ පෙන්වාලා දෙනවා. සති, ධම්මවිචය, විරිය, පීති, පස්සද්ධි, සමාධි, උපේක්ඛා කියලා. දැන් එතකොට අපිට භාවනා කරන පිරිසක් වශයෙන් තේරුම් ගන්න වටිනවා. එතකොට අපි මේ කරගෙන යන භාවනා හරහා බොජ්ජංග වැඩෙනවද? එහෙම නැත්නම් අපි තාම බොජ්ජංග වැඩෙන මාර්ගයක ගමන් කරන්නේ නැද්ද? එනත අපි කරන භාවනාවේ බොජ්ජංග වැඩෙන්නේ නැද්ද කියන පොඩ්ඩක් එහෙමනම් විමසලා බලන එක වටිනවා. එහෙමනම් අපි කරන භාවනාවකදී බොජ්ජංග ධර්ම දියුණු වෙනවා නම් ඒ කියන්නේ අන්න බුදුරජාන් වහන්සේ මේ කියන තණ්හාව ඡය වෙන ප්‍රතිපදාවක තණ්හාව අඩු වෙන මාර්ගයක එහෙමනම් අපි ගමන් කරනවා. ඒක හැමයි අපිට තේරෙන්නත් ඕනේ. මේක මේ සිද්ධාන්ත වශයෙන් තර්ක ඥානයක් වශයෙන් තේරුම් ගැනීම නෙමෙයි වැදගත් වෙන්නේ. අපි මේක ප්‍රායෝගිකව මේ මාර්ගයේ ගමන් කරනකොට අපිටම තේරෙන්න ඕනේ මේ බොජ්ජංග ධර්ම වැඩෙනවා නම් දැන් බුදුරයන් වහන්සේ බොජ්ජංග ධර්ම වැඩිම තමයි අර තණ්හා වශය කරන ප්‍රතිපදා වශයෙන් තණ්හා වශය කරන මාර්ගයේ වශයෙන් පෙන්වන්නේ. එහෙමනම් අපි කරන භාවනාවක් කරහා බොජ්ජංග වැඩෙන්නත් ඕනේ. අන්න බුදුරජාන් වහන්සේ කියන නිසා ඒ හරහා තණ්හා වශය වෙනවා කියලා. එහෙමනම් මේ භාවනාව හරහා තණ්හා වශය වෙන්නත් ඕනේ. පොඩ්ඩක් හෝ අඩු වෙන බවක් අපිට තේරෙන්නත් ඕනේ. එහෙම තේරෙනවා නම් අන්න අපිට සතුට වෙන්න පුළුවන්. අදටත් මම මේ බුදුරජාන් වහන්සේ පෙන්නපු මාර්ගය තමයි වඩන්නේ. උන්වහන්සේ පෙන්වලා දීපු ප්‍රතිපදාව තමයි අනුගමනය කරන්නේ. එමනම් අපි ටිකක් විමසලා බලන්න වටිනවා කොහොමද මේ බොජ්ජංග වැඩෙන්නේ. දැන් පින්වත්නි අපි හිතමු යම්සිකෙනෙක් ආනාපාන සතියක් වඩනවා. ආනාපාන සතිය වඩනකොට අපි හිතමු එක පාටම හිතට මේ ආනාපානයේ වැටෙන්නේ නැහැ. ඉතින් අපි උත්සාහත් වෙනවා. ඔන්න හුස්ම රැල්ලක් ගානේ අපි උත්සාහත් වෙනවා. සතෝ වාස සති, සතෝ පස්ස සති කියලා බුදුරජාණන් වහන්සේ කියලා දෙනවා. ඉතින් අපි ආශ්වාසයක් ගානේ සතිමත් වෙනවා. ප්‍රශ්වාසයක් ගානේ සතිමත් වෙනවා. එහෙම ඉන්නකොට ඔන්න හිත පිට යනවා. ආයෙත් ඉතින් විනාඩි 5ක් 10ක් අතරමං වෙලා ඉඳලා ඔන්න ආයෙත් මතක් වෙනවා. මතක් වුණාට පස්සේ ආයෙත් ඔන්න හුස්ම ආශ්වාසයක් ගානේ සතිමත් වෙනවා. ප්‍රශ්වාසයක් ගානේ සතිමත් වෙනවා. ඉතින් ඔහොම ගිහිල්ලා යම් වෙලාවක හිතේ යම් පමණක් සතිය දියුණුනාට පස්සේ අන්න මේ හිත මේ ආශ්වාසය තුල ඉන්න පටන් ගන්නවා. ප්‍රශ්වාසය තුල ඉන්න පටන් ගන්නවා. ඒ කියන්නේ දැන් එයාට මේ එළියේ යන එක ඒ තරම් වමනාවක් නැහැ. එළියේ යා ඒ තරම් සතුටක් දනවන ගතියක් නැහැ එයාට. එයා ඒ වෙනුවට දැන් මේ ආශ්වාසය තුලම ඉන්නවා. දැන් එයාට මේ යෝගාවචරයට තේරෙනවා දැන් නම් මේ හිත අර පිට ගිය ගතිය අඩුයි. අතීතයට ගිය ගතිය අඩුයි, අනාගතයට යන ගතියත් අඩුයි. ඒ වෙනුවට දැන් මේ ආස්වාසය තුළම දැන් මේ හිත ඉන්න පටන් අරගෙන දැන් ආස්වාසයක් ප්‍රස්වාසයක් ගානේ හොඳට දැනුවත් වෙනවා. ආස්වාසයක් ප්‍රස්වාසයක් ගානේ හොඳට දැනුවත් වෙනවා. එකම ආස්වාස ප්‍රස්වාස යුගලයක්වත් මඟ හරව ගන්න නැති තරම්. හිතමු අපි ආස්වාස ප්‍රස්වාස 200ක් එක පේළියට තිබුණා. අපි එකක් ගානේ බැලුවා. එකක් බැලුවා, දෙකක් බැලුවා, තුනක් බැලුවා, හතරක් බැලුවා. දැන් එකක්වත් මඟ හැරුන්නේ නැහැ. ඔන්න 200ක්ම එක පේළියට බලාගෙන 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 යනවා. ඒ බලාගෙන බලාගෙන යනකොට අපි හිතමු ඔන්න අපි ඉන්නේ 100 වෙනි එකේ. 100 වෙනි එකේ ඉන්නකොට අපි 99 වෙනි එක ගැන හිතන්නේත් නැහැ. 100 වෙනි එකේ ඉන්නකොට 101 වෙනි එක ගැන, ඒ කියන්නේ තාම ආපු නැති එක ගැන හිතන්නේත් නැහැ. එන්න තියෙන එක ගැන හිතන්නේත් නැහැ. ගිය එක ගැන හිතන්නේත් නැහැ. දැන් අපි ඉන්නේ 100 වෙනි එකේ නම් තනි ක්‍රම හිත තියෙන්නේ 100 වෙනි එකේ පමණයි. මේ වෙලාවේදී ඒ 100 වෙනි එකෙත් ආස්වාසය නම් මේ 100 පිටවලා තියෙන්නේ අන්න ආස්වාසයේ පමණයි. මේ වෙලාවේ 100 පිටලා තියෙන්නේ ප්‍රස්වාසය නම් ප්‍රස්වාසයේ පමණයි. ඔන්නේ தත්වය ගන්න පුළුවන් නම් අපිට ඒ කියන්නේ දැන් මේක ගෙවල් දොරවල් ගැන මතක් කර කර කරපු දේවල් ගැන මතක් කර කර තර්ක ඥානයක් ඔළුවේ දාගෙන නැත්තම් හිතේ සංඥා බහුල කරගෙන මේ කොහොමත් මේකත් මේ தත්ත්වේ ගන්න බෑ. මේ தත්ත්වේ ගන්න නම් අන්න ආස්වාසය තුලම හිත තියෙන්න ඕනේ. ප්‍රස්වාසය තුලම හිත තියෙන්න ඕනේ. මේ හිත සංකීර්ණ කරගෙන බෑ. මේ හිත ඊටාම සියුම් සරල භාවයක් තියෙන්න ඕනේ. අන්නේ සරල ඒකාග්‍ර වෙච්ච හිත දැන් ආස්වාසයත් තුළ තියෙනවා, ප්‍රස්වාසයත් තුළ තියෙනවා. ඕකෙම තවත් ටිකක් එහාට ගියොත් අපි තුමන්න ආස්වාසය ඊටාම සියුම්ව පටන් ගන්න ආකාරය දකිනවා. ඊටා ඊළඟට ඒක වර්ධනය වෙන ආකාරය දකිනවා. ඊළඟට අවසන් වෙලා යන ආකාරය දකිනවා. සියුම්ව පටන් ගන්න ආකාරය දකිනකොට මැද ගැන හිතෙල්ලක්වත් නැහැ. මැද කල් ගත කරනකොට ඒ පහුවෙච්ච මුල කොටස ගැන හිතන්න යන්නේත් නැහැ. එන්න තියෙන අග කොටස ගැන හිතන්නේත් නැහැ. ඊළඟට ඔන්න අග කොටසේ ඉන්නකොට පහුවෙච්ච මුල මැද ගැන හිතන්නේත් නැහැ. ඔන්න ඊළඟ එක ගැන හිතන්නේත් නැහැ. අන්න ඒ තරමට දැන් හිත එතන හොඳට සමාධිමත් වෙවි ඉන්නවන්නම් අන්න සති සම්බොජ්ජංගයක් වැඩෙනවා. ඒක බුදුරජාණන් වහන්සේ විස්තර කරනවා මෙන්න මේ විදිහට. යස්මින් සමයේ භික්කවේ භික්කුණෝ උපට්ඨිතා සති හෝති අසම්මුට්ඨා සති සම්බොජ්ජංගෝ තස්මින් සමයේ භික්කුණෝ ආරද්ධෝ හෝති. දැන් අන්න බොහොම සුපතිත්තිත සතියක් දැන් තියෙන්නේ. ගානට බොහොම සීරුවට අරමුණේම දැන් හිත පිහිටලා. දැන් හිත එහෙම එහෙම දුවන්නේ නැහැ. වෙන වෙන පැතිවල යන්නේ නැහැ. අන්න අරමුණ තුලම හොඳට හිත පිහිටලා. උපට්ඨිතා සති හෝති අසම්මුට්ඨා. අන්න මේ මට්ටමේදී තමයි අන්න සති සම්බොජ්ජංගයක් වඩන්න අන්න මේ යෝගාවචරය ආරම්භ කරනවා. සති සම්බොජ්ජංගං තස්මින් සමයේ භික්ඛු භාවේති. අන්න මේකම නැවත නැවත කරනවා. ඔන්න ඊළඟ ආස්වාසයත් බලනවා. ඊළඟ ප්‍රස්වාසයත් බලනවා. ඊළඟ ආස්වාසයත් බලනවා. ඊළඟ ප්‍රස්වාසයත් බලනවා. මේ විදිහට අන්න නැවත 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 මේ විදිහට හරියට නිකන් අර මල් මාලාවකට මල් ලමුනනවා වගේ බොහොම සැහැල්ලුවෙන් සතුටින් අපිටම කෙනෙක් බොහොම බුද්ධාලම්බන ප්‍රීතියෙන් බොහොම ශ්‍රද්ධාවෙන් මලක් ගන්න යමුනනවා. බොහොම සිහියෙන් කරන ඒ කටයුත්ත. අන්න ඒ වගේමයි මෙතනදිත් බොහොම ප්‍රසන්න හිතකින් බොහෝම සතුටින් තෘප්තිමත් භාවයකින් අන්න මේ ආස්වාසයක් ගානේ බලනෝ ප්‍රස්වාසයක් ගානේ බලනෝ අන්න ටික 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 මෙන්න සති සම්බොජ්ජංග සති සම්බොජ්ජංගේ වැඩෙනෝ තස්මින් සමයේ භික්ඛු භාවේති කියලා බුදුරජාන් වහන්සේ විස්තර කරනෝ. ඉතින් මේක කාලාන්තරයක් තිස්සේ කරන්න කරන්න මෙන්න මේ විදිහට නැවත නැවත වඩන්න වඩන්න අන්න මේ භාවනාව හරහාම අන්න සතිය වර්ධනය වෙන්න පටන් අරගෙන අන්න එකේ මුහු කුරා යාමක් පරිණත වීමක් සිද්ධ වෙනවා. බුදුරජාණන් වහන්සේ විස්තර කරනවා සති සම්බොජ්ජංගෝ තස්මින් සමයේ භික්ඛුනෝ භාවනා පරිපූර්ණං ගච්ඡති. අන්න මේ භාවනාව හරහාම පරිපූර්ණත්වයට ඔන්නපත් වෙනවා. අපි හිතමු දැන් මේ ආනාපාන සතිය වගේම අපි හිතමු ඔන්න වෙන කෙනෙක් ධාතු මනසිකාර භාවනාවක් වඩනවා. එයා දැන් ආනාපාන සතියෙන් වෙන්න පුළුවන් යම් හෝ වෙනත් ක්‍රමයකට වෙන්න පුළුවන්. එයා දැන් හිතේ එකඟතාවයක් ඇති කරගෙන අන්නේ එකඟතාවය පාවිච්චි කරනවා යම් කෙසේ ධාතුවක ලක්ෂණයක් බලන්න. ඔන්න තද ගතියක් දිහා දැන් එයා බලාගෙන ඉන්නවා. ඒ තද ගතිය දැනෙනකොට තද ගතියටම හිත යොමු කරනවා. තද ගතිය තුලම හිත පවත්වනවා. තද ගතියේ සියලුම ස්වභාවයන් දැන් අන්න වටහා ගන්නවා. දැන් හිත වෙන අතීත අරමුණු වලවත් අනාගත අරමුණු වලත් යන්නේ නැහැ. මෙන්න මේ තද ගතියටම හිත එකඟ වෙලා. අන්න මේ දෙයම තමයි සිද්ධ වෙන්නේ. අර උපට්ඨිතා සති හෝති අසම්මුට්ඨා සති සම්බොජ්ජංගෝ තස්මින් සමේ බිකු ආරද්දෝ හෝති. අන්න මෙතෙන්දිත් මේ වෙන වෙන අරමුණු වල දුවන්නේ නැතුව හොඳට පිහිටි සතියකින් එකඟ වෙච්ච හිතකින් මේ කටයුත්ත කරනවා නම් අන්න ඒ හරහාත් මෙන්න මේ සති සම්බොජ්ජංගය මේ ආරම්භ වෙනවා. ඒකම නැවත නැවත කරන්න කරන්න ඊළඟ තද මේ වෙන ස්වභාවයත් බලනවා. ඊළඟ රළු වෙන ස්වභාවයත් බලනවා. ඊළඟ අපි හිතමු උණුසුම් ස්වභාවයත් බලනවා. ඊළඟ සිසිල් ස්වභාවයත් බලනවා. එතකොට මේ මතුවෙන ධාතු ලක්ෂණය තුළ හිත හොඳට සමාහිත කරන්න කරන්න එතන හිත පවත්වන්න අන්න සති සම්බොජ්ජංගේ වැඩෙනවා. ඕක කාලාන්තරයක් තිස්සේ කරනකොට අන්න භාවනාව හරහාම සති සම්බොජ්ජංගේ යම් පරිපූර්ණත්වයකටපත් වෙනවා. ඊළඟට බුදුරජාන් වහන්සේ විස්තර කරන කොහොමද ධම්මවිචේ සම්බොජ්ජංගේ වැඩෙන්නේ. දැන් පින්වත්නි අපි භාවනා කරනකොට උත්සාහන්ත විය යුතුයි. මේක නිකන් ඔහේ ආවට ගියාවට අර ලොකු සාහිණාංශේ කියනා වගේ මේ ලෙඩ කපුටෝ වැල කන්නා වගේ කරන්නේ නැතුව මේක අපි ටිකක් උනන්දුයෙන් උත්සාහයෙන් එකතකින් මේතන මොකද්ද වෙන්නේ කියලා එක්තරාන්දක පොඩි කුතුහලයකින් මේ දිහා බලන්න සිද්ධ වෙනවා. ඒක තමයි බුදුරජාන් වහන්සේ විස්තර කරන්නේ යස්මින් සමයේ භික්ඛවේ භික්ඛුනෝ තථා සතෝ විහරන්තෝ තං ධම්මං පඤ්ඤාය පවිචිනති පවිචයති පරිවීමංසං ආපජ්ජති. ඔන්න මේ ධම්මවිචේ සම්බොජ්ජංගේ වැඩෙන්න නම් අන්න බුදුරජාන් වහන්සේ විස්තර කරන කොහොමද මේ අරමුණ දිහා බලන්න ඕනේ. අපි මේ ආවට ගියාවට ඕනට පාට මේක කළා හරියන්නේ නැහැ. අර අපි හිතමු දැන් අපි ආනාපාන සතියක් වඩනවා. මේ ආස්වාසය දිහා බලනවා බොහොම ඒ අරමුණේ මොකද්ද වෙන්නේ? මේ ආස්වාසේ පටන් ගන්නෙ කොහොමද? අන්න දැන් සොයනාසුළු ගතියක් තියෙනවා හිතේ. විමසනසුළු ගතියක් තියෙනවා. දැන් උනන්දුවෙන් බලනවා. සොයනා සුළුව මේක මේ විමසන සුළුව ගන්න දිහා ඒ දිහා බලනවා කොහොමද මේක ආරම්භ වෙන්නේ කොහොමද මේක වර්ධනය වෙන්නේ කොහොමද මේකේ මැද ප්‍රදේශයේ මොන වගේද එහෙනම් මේක දුර වෙලා ෂය වෙලා අඩු වෙලා නොදැනී යන්නේ කොහොමද අන්න තන් ධම්මං පඤ්ඤාය පවිචිනති හොඳට මේ ප්‍රඥාවකින් විමසලා බලනෝ ඒ තුලම හිත හසුරවලා බලනෝ පරිවිමංසං ආපජ්ජති අන්න විමසුම් නුවණකින් මේ දිහා බලනෝ මෙන්න මෙබඳු දැක්මක් මෙබඳු බැල්මක් මෙබඳු විමසුම් නුවණක් හරහා තමයි ධම්මවිචේ සම්බොඥාංගයක් වැඩෙන්නේ. එතකොට පින්වත්නි අම්සි කෙනෙක් මේ වෙලාවේදී හිතේ නානක් ප්‍රකාර තර්ක ඇති කරගෙන පොතේ දැනුම දාගෙන එක එක දේවල් මතක් කර කර මේ දේ කරන්න ගත්තොත් මේ තියෙන බොජ්ජංගයක් වැඩෙන අවස්ථාවක් නැහැ. මොකද අන්න ආයෙත් හිත විතර්ක බහුල වුණා, පරණ දේවල් මතක් වෙන්න ගත්තා, පොතේ තියෙන එක ඉස්සරහට ආවා, ආයෙත් හිත ව්‍යාකූල වුණා, ආයෙත් හිත සංකීර්ණ වුණා. නමුත් මේ බුදුරජාණන් වහන්සේ පෙන්නන්නේ ධම්ම විචය සම්බොජ්ජංගයක් වඩන්න නම් මේ අවස්ථාවේදී හොඳට අරමුණ ගැන විමසිලිමත් විය යුතුයි. හැබැයි නිහඬ මනසකින්, කතා නොකරන මනසකින්, ඇතුලේ කතාව සමනය වෙච්ච මනසකින්, අන්න ඇතුලේ කතාව සමනය වෙච්ච මනසකින් සොයනාසුලුව මේ අරමුණ හොඳට විග්‍රහ කළ බලන ආකාරයෙන්, විමසන බලන ආකාරයෙන්, ඒකේ සියුම් ලක්ෂණ වටහා ගන්නා උවමනාවෙන් මේ දිහා බලනවා නම් අන්න ධම්මවිචේ සම්බොඥංගයක් වැඩෙනවා. ඉතින් මේ වගේමයි අපි හිතමුන්න ධාතු මනසිකාරයක යෙදෙන කෙනෙක් අපි හිතමුන්න තද ගතියකට හිත යොදාගෙන ඉන්නවා. අන්නේ තද ගතිය කොහොමද දැන් වෙනස් වෙනවද, වර්ධනය වෙනවද, අඩු වෙනවද, ඒක අවසන් වෙලා යනවද, ඔන්න තවත් තැනක තද ගතියක් පහළ වෙනවද, හට ගන්නවද, අන්න එයා විමසම් නොවනින් බලන්නේ. එහෙම නැත්නම් එයා කය දිහාවට සමස්තයක් වශයෙන් හිත යොදාගෙන ඉන්නවා. එතකොට මේ කයේ කොහෙද දැන් ආයෙත් ධාතු ලක්ෂණයක් මතුවෙන්නේ? හොඳට විමසම් නොවනකින් බලාගෙන ඉන්නේ, සෙවිල්ලෙන් ඉන්නේ. එතකොට ඔන්න ආයෙත් යම් ලක්ෂණයක් මතුවුණා. අපි හිතමු ඔන්න උණුසුම් ගතියක් මතුවුණා. අන්න යා තේරුම් ගත්තා මේ පහළුණේ උණුසුම් ගතියක් කියලා. යා තේරුම් ගත්තා මේ උණුසුම් ගතියේ හට ගැනීම යා හොඳට බලනවා, වෙනස් වීම හොඳට බලනවා, නැති වෙලා යාම හොඳට බලනවා. අන්න ධම්මවිචේ සම්බොජ්ජංගයක් වැඩෙනවා. ඊළඟට බුදුරජාණන් වහන්සේ විස්තර කරනවා විරිය සම්බොජ්ජංගය ගැන. දැන් මේ කතා කරපු දේවල් එක අතකින් බැලුවාම මේ අර මොනවාම හරි මේ අපි හිතමු රාත්‍රී ආහාර ගන්න ගමන් TV එකේ යන මේ චිත්‍රපටියක් බලනවා වගේ වැඩක් නෙමෙයි මේක. මොකද මේකෙදී අර හිත අලවලා තියෙන ගතියක්, හිත බඳවලා තියෙන ගතියක්, ආකර්ෂණය කරන ගතියක් මේ අරමුණු වල නැති තරම්. මොකද අර රූපాయనిේ පෙන්නන යම් මේ චිත්‍රපටියක් නම්, ටෙලි නාට්‍යයක් නම්, ඉතින් ආයෙත් අපිට ඕක අලුතෙන් හිත අලවන්න දෙයක් නැහැ. ඒ කෙම තියෙන හිත අලවන ගතිය, හිත අල්ල ගන්න ගතිය, ආකර්ෂණය කරන ගතිය ඒ අරමුණේම තියෙනවා. එච්චරට කෙලස් බරිතයි. එච්චරට අපේ හිත අලවන, කෙලස් වලින් තෙත් කරන ගතියක් ඒ අරමුණේ තියෙනවා. නමුත් මේ බලන අරමුණු වල එහෙම ස්වභාවයක් නැහැ. ඉතින් මේ බඳු අරමුණකුත් නැවත නැවත බලන්න නම් අපිට සෑහෙන වීර්යක් අවශ්‍ය වෙනවා. එක අරමුණක් බලලා හරියන්නේ නැහැ, මේක දෙකක් බලලා හරියන්නේ නැහැ, 10ක් 30ක් 50ක් බලලා හරියන්නේ නැහැ. සමහර දවට 100,000 වාරේ බලන්න වෙනවා. ඉතින් මේ මෙබඳු දෙයක් කරන්න නම් අන්න අපේ හිතේ ලොකු වීර්යක් යොදන්න අවශ්‍ය වෙනවා. මේක නැවත නැවත කරන්න වීර්යක් අවශ්‍ය වෙනවා. ඒ කියන්නේ මේ එකක් බලන එක නම් ඉතින් පහසුයි. සමහරවිට ඔන්න දවසක් මේ දේ කරන එක නම් පහසුයි. නමුත් සතියක් කරන එක, මාසයක් කරන එක, අවුරුද්දක් කරනවා කියන එක එක අතකින් මේ වීරයකින්ම තමයි ඔසවලා තියන්න වෙන්නේ. වීරයකින්ම තමයි මේ පල්ලුව දෙන්නේ. ඒ නිසා බුදුරජාන් වහන්සේ විස්තර කරනවා තං ධම්මං පඤ්ඤාය පවිචිනතෝ පවිචයතෝ පරිවිමංසං ආපජ්ජතෝ ආරද්දං හෝති විරියං අසල්ලීනම්. අන්න මේ පසු නොබහන වීරයක් අන්න මේ යෝගාවචරය ආරම්භලා තිනෝ දැක්. මොකද දැන් මේ අරමුණ නැවත නැවත ඉදිරියපත් වෙනෝ එකක්වත් මඟහරව ගන්නෙ නැතිව හොඳට විමසන සුළුව, සොයනා සුළුව ඒ අරමුණ දිහා බලනෝ. ඒ බැලීම හරහා අන්න ධම්මවිචේ සම්බොජ්ජංගයකුත් වැඩෙනවා. ඒක වැඩෙන්න අන්න නැවත නැවත දැන් මෙයා උත්සාහත් කරනවා. නැවත නැවත ඊළඟ අරමුණෙත් මේ දේම කරනවා. ඊළඟ අරමුණෙත් මේ දේම කරනවා. තාම හැබැයි කිසි රසකුත් නැහැ මේ වැඩේ. මුලදී පටන් ගන්නකොට ඒ තරම් ලොකු දෙයක් තේරෙන්නෙත් නැහැ. හැබැයි අන්න වීරෙන් ඔසවලා තියෙනවා. වීරෙන් තමයි අන්න වැටෙන හිත නැත්නම් පසුබාන හිත නැවතත් ඔසවලා තියන්නේ. ආ මේක කළ යුතුයි කියලා අන්න හිත නැවතත් ඔසවලා ආයිත් බලනවා. ඊළඟට මතුවෙනවා අන්න ඒකත් ආයිත් බලනවා. අන්න විරිය සම්බොජ්ජංගයක් වැඩෙනවා. ඉතින් මේක ඊළඟ අරමුණේ නැවත නැවත කරන්න අන්න බුදුරජාන් වහන්සේ කියනවා විරිය සම්බොජ්ජං අන්තස්මින් සමයේ භිකු භාවේති. අන්න නැවත නැවත කරනකොට අන්න වීරය සම්බොජ්ජංගය පොඩ පොඩ වර්ධනය වෙන්න ගන්නවා. ඉතින් අපි හිතමු මේක කාලාන්තරයක් තිස්සේ කරන්න අන්නේ හිතේ ලොකු වීරයක් වැඩිලා. වීරය අන්න පරිපූර්ණත්වයකට යනවා භාවනාව හරහාම. විරිය සම්බොජ්ජංගෝ තස්මින් සමයේ භික්ඛුනෝ භාවනා පරිපූර්ණං ගච්ඡති. මේ භාවනාව හරහාම වීරය සම්බොජ්ජංගේ පරිපූර්ණත්වයක් දක්වා යනවා. අපි හිතමු මේකම ආනාපාන සතියේදී උනත් විස්තර කරන්න පුළුවන්. ඉතින් අපි තව ටිකක් ඉතින් මේක විස්තර කරන්න අපි හිතමු ඔන්න වේදනානුපස්සනාවක් වඩනවා. වේදනානුපස්සනාවක් වඩනකොට ඇතැම් වෙලාවට දැනෙන්නේ බොහොම දුක් වේදනාවක්. නමුත් අන්න යෝගාවචරයා මේ දුක් වේදනාවක් උනත් නැවත නැවත බලන නම් හිතේ කොයිතරම්නම් වීරයක් තියෙන්න ඕනද? හිත එපා කියනට හිත පසුබානවා. හැබැයි ආයෙත් ගනලා එතන තියෙනවා. එහෙම නැත්නම් ඉබඳු දුක් වේදනාවක් මත හොඳට වෙන වෙන අරමුණු වල යන්නේ නැතුව සමහර දැන් අපේ කයේ වෙනත් තැනක ඒ තරම් දුකක් නැති වෙන්නත් පුළුවන්. හිත එතෙන්ට යන්න ඉල්ලනවා වෙන්නත් පුළුවන්. නමුත් යෝගාවචරය අපි හිතමු බොහොම අදිෂ්ඨානශීලීව මේ දුක් වේදනාවම හොඳට විමසනාසුළු බලනවා නම් අන්න එතනදි සතියක් දියුණු වෙනවා. ඒ වගේමයි එතන අර විමසමු නුවණින් බලනකොට මේ දුක් වේදනාවේ විවිධාකාර පැතිකඩ නැවත නැවත ඒ දිහා බලනකොට අන්න ධම්මවිචේකුත් දියුණු වෙනවා. ඒ වගේමයි හිතේ යම් පසුබෑමක් ඇති වුණොත් වැටීමක් සිද්ධ වුණොත් දුර්වලතාවයක් ඇති වුණොත් අන්න නැවතත් ඔසවලා තියෙනවා. අන්න විරිය සම්බොජ්ජංගේකුත් වැඩෙනවා. ඊළඟට බුදුරජාණන් වහන්සේ කියනවා දැන් මේ විදිහට යම්ස කෙනෙක් නැවත නැවත මේ කටයුත්තේ කරගෙන යනකොට නිරත වෙනකොට දැන් මේ හිතේ මුලින් තිබුණනම් යම් කිසි එපා වෙන ගතියක් පසුබාන ගතියක් තියුණනම් අන්න ඒවා දැන් මගහැරිලා හිත දැන් ටිකක් අවදි වෙලා මේ කටයුත්තේ ටික ටික ව්‍යාවෘත වෙන්න ගන්නවා. එයාම දැන් වැඩේ කරන්න ගන්නවා. දැන් අන්න හිතේ යම් සැහැල්ලුවක් හට ගන්නවා. ඒ වගේමයි ඔන්න හිතේ යම් ප්‍රමෝදයක් හටගන්නා දැන් කලින් තරම් වෙහෙසෙන්න අවශ්‍ය නැහැ. දැන් හිත ටිකක් තෘප්තිමත් මේ වැඩේ කරනවා. අන්න බුදුරජාන් වහන්සේ කියනවා ආරද්ධ විරියස්ස uppajjati pīti nirāmisa. Pīti sambojjango tasmin samaye bhikkhu āraddho hoti. දැන් මේ හටගන්නා වූ සතුට nirāmisa pītiyak. මේක මේ ඇහෙන් රූප බලලා හටගන්න සතුටක් නෙමෙයි. කනෙන් සද්ද අහලා හට ගන්න සතුටක් නෙමෙයි. නාසයෙන් ගඳ සුවඳ ආග්‍රහණය කළ හට ගන්න සතුටක් නෙමෙයි. ඊළඟට දිවෙන් රස බලලා හට ගන්න සතුටකුත් නෙමෙයි. කයෙන් අපි කැමති කැමති ස්පර්ශයන් ලබලා ගන්න සතුටකුත් නෙමෙයි. ඒ වගේමයි හිතට කැමති කැමති තැන යන්න දීලා එයා කැමති කැමති දේ හිතන්න දීලා ගන්න සතුටකුත් නෙමෙයි. දැන් මෙතන ඇති වෙන්නේ ඊටත් වඩා හාත්පසින්ම වෙනස් සතුටක්. කෙලසුන්ගෙන් තෙත් නොවු සතුටක්. කැලසුන්ට බර නොවු සතුට. ඉන්ද්‍රයන් තෘප්තිමත් කිරීමෙන් තොර වූ සතුටක් තමයි දැන් මේ අවස්ථාවේදී අන්න යෝගාවචරය භුක්ති විඳින්නේ. එයා දැන් මේ අරමුණට නැවත නැවත හිත නැංගුවා. ඒකේ ප්‍රතිඵලයක් වශයෙන් ඔන්න හිත දැන් ඒ වැඩේ ටිකක් කැමැත්තෙන් කරන්න පටන් ගත්තා. දැන් ටිකක් වෙහෙස අඩුයි. අපි දැන් ඒකේ විස්තර ටිකකුත් බලනවා. ඔන්න දැන් විස්තර ටිකකුත් පෙනෙනවා. හිත දැන් වැටෙන්න යන්නේ නැහැ. දැන් වීරෙන් ඔසවාගෙනත් ඉන්නවා. අන්න එතකොට අන්න ප්‍රීතියක් පහළ වෙනවා. ආරද්ධ විරියස්ස uppajjati pīti nirāmisa. අන්න නිරාමිස ප්‍රීතියක්. මෙන්න මේ වගේ ඇරඹූ වීරයක් ඇතිව මේ යෝගාවචරය මේ කටයුත්තේ නියැලෙනකොට අන්න යාගේ හිතේ අන්න නිරාමිස ප්‍රීතියක් පහළ වෙනවා. අනේ මමත් මේ බුදුරජාන් වහන්සේ එදා කියපු දේ අදත් මම මේ ප්‍රායෝගිකව හදාරනවා නේද? මමත් මේ දහම ප්‍රායෝගිකව අද යෙදෙනවා නේද? මේ ප්‍රතිපදාවේ ගමන් කරනවා නේද කියලා එකතකින් සතුට වෙන්නත් පුළුවන්. ඉතින් මේ දේවල් ටික ටික ප්‍රකට වෙනකොට ඇත්ත නේද මේ බුදුරජාන් වහන්සේ දහමේ කියලා තියෙන්නේ? මේ බඳු ස්වභාවයක් මේ මම නැවත් මේ පරීක්ෂා කරලා බලන අරමුණේ හොඳට විමසිල්ලෙන් බලන අරමුණේ මේ ස්වභාවයන් තියෙනවා නේද? කියන්න තමන්ටත් මේ දේවල් පොඩ පොඩ ප්‍රත්‍යක්ෂ වෙන්න ගන්නකොට තමන්ටම මේ දේවල් වැටහෙන්න ගන්නකොට මේ පොතකින් බලලා නෙමෙයි අනුන්ගෙන් අහලා නෙමෙයි තමන්ටම තේරෙන්න ගන්නකොට අස්පනා පිට තමන්ටම ප්‍රත්‍යක්ෂ වෙන්න ගන්නකොට අන්න uppajjati pīti nirāmisa. දැන් nirāmisa pītiyak අන්න හිතේ හට ගන්නවා. අන්න ඒ බඳු ප්‍රීතියක් ආරම්භ වෙනවා. අන්න මේ දේම නැවත නැවත කරන්න අන්න ප්‍රීතිය වර්ධනය වෙන්න ගන්නවා. බුදුරජාණන් වහන්සේ කියලා තියෙන්නේ මේකේ යම් කිසි තෘප්තිමත් වීමක් නිරාමිස ප්‍රීතියක් නැවත නැවත එනවා නම් ඒකේ වර්ධනය වීම හරහා ඒකේ යම් උපරිම මට්ටමක් මේ භාවනාව හරහා යන්න පුළුවන්. පිටිසම්බොජ්ජංගෝ තස්මින් සමයේ භික්ඛුනෝ භාවනා පාරිපූර්ණං ගච්ඡති. මෙන්න මේ භාවනාව හරහාම මෙන්න මේ පීති සම්බොජ්ජංගේ අන්න වැඩිලා පරිපූර්ණත්වයටපත් වෙනවා. ඊළඟට බුදුරජාණන් වහන්සේ කියන දැන් මේ ඉස්සෙල්ලා නම් සමාහට ඔන්න කය යම් යම් රිදුම් කැක්කුම් ආවා, සමාහට හිත මේකට අකමැත්තක් දැක්කුවා. නමුත් මේ යම් සොම්නස් ස්වභාවයක්, ප්‍රීති ස්වභාවයක් හිතේ හටගන්නකොට අර තිබිච්ච දරතයන් ඔක්කොම දැන් පහව යනවා. කයේ තිබුණා නම් යම්සි බර ගතිය, ටිකක් අමාරු මේ ගතිය, එහෙම නැත්නම් මේකට උදව් නොකරන ස්වභාවයක්, අප්‍රිය ස්වභාවය තුන අනේව දැන් පහව ගිහිල්ලා අන්න කායික සැහැල්ලුවක් හටගන්නවා. මානසික සැහැල්ලුවක් හටගන්නවා. මොකද දැන් මේ කටයුත්ත නිදැල්ලේ කෙරෙනවා. ඉස්සෙල්ලා තරම් වෙහෙසෙන්න අවශ්‍ය නැහැ. හුඟක් වෙහෙසිලා මහන්සිලා දැඩි වීර්යයක් වදලා මේ කටයුත්ත කරන්න අවශ්‍ය නැහැ. ඒ වෙනුවට දැන් අන්න හිතම බොහෝම සැනසෙල්ලේ නිවිහැනහිල්ලේ දැන් කටයුත්තේ නිරත වෙනවා. දැන් යෝගාවචරයට වැඩිය දඟලන්න දෙයක් නැහැ. වැඩිය වෙහෙසෙන්න දෙයක් නැහැ. වැඩිය වීර්යය දන්න දෙයක් නැහැ. අන්න දැන් හිතම බොහොම නිරාමිස ප්‍රීතියකින් මේ කටයුත්තේ ඊයදෙනවා. බුදුරජාණන් වහන්සේ කියනවා පීති මනස්ස කායෝපි පස්සම්බති චිත්තම්පි පස්සම්බති. පස්සද්දි සම්බොජ්ජංගෝ තස්මින් සමයේ බිකුණෝ ආරද්දෝ හෝති. අන්න හොඳට මේ හිතේ නිරාමස ප්‍රීතියක් හට අරගෙන මේ කටයුත්තේ නිරත වෙනකොට අන්න කායික වශයෙන් යම්කිසි පරිලාහයක් තියුණා නම්, යම්කිසි දැවිල්ලක් තියුණා නම්, නොමනාගති මේ අමනාප ගතියක් තිබුණා නම් අන්න ඒ ඔක්කොම දැන් පහව ගිහිල්ලා අන්න දැන් කායික සැහැල්ලුවක් අන්න යෝගාවචරය අත්දකින්න. ඒ හරහාම අන්න මානසික සැහැල්ලුවකුත් අත්දකින්නවා. දැන් මේ කටයුත්ත බොහොම සුවසේ කෙරීගෙන යනවා. පැයක් දෙකක් මේ වැඩේ කරන්න පුළුවන්. දැන් ඉස්සෙල්ලා නම් විනාඩි 5 යනකොට හරි අමාරුයි. විනාඩි 10 යනකොට හරි අමාරුයි. දැන් අන්න යෝගාවචරයට හැකියාවක් ඇවිල්ලා අන්න දැන් කායික මානසික සැහැල්ලුවේ දැන් දිගට වැඩේ කරගෙන යන්න. අන්න ඔය හරහා අන්න බුදුරජාණන් වහන්සේ විස්තර කරනවා පස්සද්දි සම්බොජ්ජංගෝ තස්මින් සමයේ බිකුණෝ භාවේති. අන්න පස්සද්දි සම්බොජ්ජංගය අන්න මේ යෝගාවචරය ටික ටික වර්ධනය කරනවා. මේ විදිහට මිතින්ට භාවනා කිරීම හරහා මේ පස්සද්දි සම්බොජ්ජංගය අන්න භාවනා පාරිපූර්ණින් ගච්ඡති. භාවනාව හරහාම පිරිපුන් පස්සද්දියක් බවට පත් වෙනවා. ඊළඟට පින්වත්නි බුදුරජාන් වහන්සේ විස්තර කරනවා කොහොමද සමාධි සම්බොජ්ජංගයක් වැඩෙන්නේ. දැන් අපි හිතමු මේ වෙලාවේදී ඔන්න අපි ආනාපාන සතියක් වඩනවා. ආනාපාන සතිය වඩමින් ඉඳද්දී ඔන්න හොඳට මේ අරමුණ දිහා බලාගෙන හිටියා. අරමුණේම දැන් හිත තියෙනවා. දැන් හිත වැටිලත් නැහැ. දැන් අරමුණම හොඳින් බලනවා. ඒකේ විස්තරත් හොඳට පේනවා. එහෙමත් කරගෙන යනකොට ඔන්න කායික වශයෙන් සැහැල්ලුවක් දැනෙනවා. මානසික වශයෙන් දැන් සුව ස්වභාවයක් දැනෙනවා. සැහැල්ලු ස්වභාවයක් දැනෙනවා. එහෙම යනකොට අන්න හිත සමාධිමත් වෙන්න ගන්නවා. මොකද කායික මානසික සුවයක් තියෙනකොට මේ හිත නැත්තම් අරමුණේම ඉන්න ගතියක් තියෙනවා. පස්සද්ද කායස්ස සුඛිනෝ චිත්තං සමාධියති. දැන් මේ හොඳ සැහැල්ලු කයක් සිතක් තියෙනකොට අන්න පහසුවෙන් මේ සිත එකඟ වෙනවා. අන්න අරමුණේම ඉන්න ගත් පටන් ගන්නවා. ඒ අරමුණේම හිත නැවතිලා වගේ වෙන තැන්වල දුවන්නේ නැතුව ඒ අරමුණම නැවත නැවත බලාගෙන යනවා. ඒතර බුදුරයන් වහන්සේ කියනවා පස්සද්ද කායස සුඛිනෝ චිත්තං සමාධියති. සමාධි සම්බොජ්ජංගෝ තස්මින් සමයේ බික්ඛුනෝ ආරද්දෝ හෝති. අන්න සමාධි සම්බොජ්ජංගයක් දැන් මේ යෝගාවචරය වඩන්න පටන් ගන්නවා. ඊළඟට මේකම නැවත කරන්න ඊළඟ අරමුණෙත් දැන් හිත හොඳට එකඟ කරනවා. ඊළඟ අරමුණෙත් හිත හොඳට එකඟ කරනවා. අපි හිතමු අපි සක්මන් භාවනාවක යෙදෙනවා. සක්මන් භාවනාවේ යෙදෙනකොට ඔන්න එක පියවරක් තිබ්බා. ඒකේ හොඳට හිත එකඟ කළා. ඊළඟ පියවරේ හිත තිබ්බා. ඒකෙත් හොඳට හිත එකඟ කරා. ඊළඟ පියවරෙත් හිත තිබ්බා. ඒකෙත් හොඳට එකඟ කරා. අන්න මෙතන සමාධි සම්බොජ්ජංගයක් වැඩෙනවා. මොකද මෙතනින් අදහස් වෙන්නේ නැහැ එකම අරමුණේ හිත තියන්න ඕනේ කියලා. දැන් අර ධම්මවිචේ සම්බොජ්ජංගයක් වැඩෙන්න නම් මේ එක එක අරමුණුණක් ප්‍රශ්නයක් නැහැ. යම් හෝ අරමුණක් ඉදිරිපත් වෙනවා. ඒ අරමුණේ ස්වභාවය හොඳට විමසන සුළුව බලනවා. විමසුම් නොනකින් බලනවා. සොයනා සුළුව බලනවා. හිතත් ඒ අරමුණ තුළම ඉන්නවා. මොහොතක් වෙන්න පුළුවන්, යම් වෙලාවක් වෙන්න පුළුවන්. ඒ අරමුණ පවතින තාක් අනේ හිත හොඳට නතර වෙලා ඒ අරමුණ තුළම කිඳා බහිනවා. ඒ අරමුණ තුළම හොඳට ඉන්නවා. අන්න හිතේ සමාධියක් වැඩෙනවා. සනික සමාධියක් වුණත් ප්‍රශ්නයක් නැහැ. සමත භාවනාවකදී අපි හිතමු ඔන්න ඊට යහා ගිහිල්ලා එකම අරමුණක තිබීම හරහා වැඩෙන සමාධියක් වුණත් ප්‍රශ්නයක් නැහැ. සමාධිය විශේෂයෙන්ම මෙතෙන්දි බොජ්ජංග මට්ටම් වලදී කතා කරන්නේ විශේෂයෙන්ම මේ ප්‍රඥාව මුල් කරගෙන විපස්සනාව හරහා යන මාර්ගයක් තමයි විස්තර වෙන්නේ. මොකද අපි සමත පැත්තෙන් ගැන කතා කරනකොට බොජ්ජංග වලට වඩා යම් පමණකින් සමාධි ලක්ෂණයක් හිතේ සතියක් තමයි දිනු වෙන්නේ. නමුත් බොජ්ජංග මට්ටමක් දක්වා යනවා කියන්නේ හිත ප්‍රඥාවක් එක්ක තමයි යන්නේ. ප්‍රඥා භාවනාවක තමයි යෙදෙන්නේ. ප්‍රඥා භාවනාවක යෙදෙනකොට තමයි මෙන්න මේ බොජ්ජංග ධර්ම දිනු වෙන්නේ. එතකොට මෙතෙන්දි මේ සමාධිය කියන එක ඒ නිසා අපි තේරුම් ගන්න තියෙන්නේ එතන එතන මතුවෙන අරමුණේ හිත එකඟ වෙනවා. ආයි වෙන වෙන අරමුණු වල දුවන්නේ නැතුව අපිට උවමනා අරමුණේ අපි මේ විශ්ලේෂණය කරන අරමුණේ හොඳට නුවණින් විමසන අරමුණේ අන්න හිත එකඟ වෙනවා. හිත එතන සමාධිමත් වෙනවා. අන්නේ සමාධිමත් ස්වභාවය තමයි මෙතන මතු කරන්නේ සමාධි සම්බොජ්ජංගේ කියලා. ඒතර මේක නැවත නැවත කරන්න අන්න සමාධි සම්බොජ්ජංගෝ තස්මින් සමේ බිකු භාවේති. අන්න මේ ටික ටික වර්ධනය වෙනවා. මේකම නැවත නැවත කරලා යම් කාර්ය යම් කාලයකදී අන්න සමාධි සම්බොජ්ජංගෝ තස්මින් සමේ බික්ඛුනෝ භාවනා පාරිපූර්ණං ගච්ඡති. භාවනාව හරහාම පිරිපුන් සමාධියක් බවට පත් වෙනවා. ඊළඟට බුදුරජාණන් වහන්සේ විස්තර කරනවා කොහොමද උපේක්ඛා සම්බොජ්ජංගයක් වැඩෙන්නේ. දැන් අපි හිතමු යම් සියෝගාවචරේ කොන්න ධාතු මනසිකාර භාවනාවක් වඩනවා. ධාතු මනසිකාර භාවනාව කරනකොට ඕන දැන් හිත ඒ අරමුණ දිහා බලනවා. කායික වශයෙන් විවිධාකාර ස්වභාවයන් මතුවෙනවා. දැන් එකක්වත් අතහැරගන්නේ නැතුව ඕන ඒ අරමුණක් මතුවුණා. ඒ අරමුණේ ඕන හිත තිබ්බා. විමසනසුළුව ඒ දිහා බැලුවා. දැන් දේවල් තේරෙනවා. මේක හටගන්න හැටි තේරෙනවා. වෙනස් වෙන හැටි තේරෙනවා. නැති වෙන යන හැටි තේරෙනවා. දැන් හොඳට මේ දිහා බලාගෙන යනකොට දැන් යෝගාවචරයට ඒ තරම්ම කරන්න දෙයක් නැහැ. මොකද දැන් හිත එහෙම එහෙ යන්නේත් නැහැ. ඉස්සෙල්ලා වගේ පෙරලි කරන්නේත් නැහැ. මේක කරන්න බෑ කියලා විප්ලව කරන්න යන්නේත් නැහැ. එපා වෙන්නේත් නැහැ. හිත දැන් බොහොම නිරාමිස ප්‍රීතියකින් මේ කටයුත්තේ එයාම නිරත වෙනවා. දැන් අපිට කරන්න දෙයක් නැති තරම්. දැන් ආයෙත් එළියට ගියා නම් එහෙම තමයි අපිට අත දාලා ගෙනල්ලා තියන්න වෙන්නේ. නමුත් දැන් හිත එහෙම එළියට යන්නේත් නැහැ. මේ මතුවෙන අරමුණේ හිත විසින්ම දැන් මේ කරුණු විමසිල්ලෙන් බලනවා. එතකොට කටයුත්ත නිදැල්ලෙන් සිද්ධ වෙනවා. අන්න එතකොට පින්වත්නි එකාතකින් බලුවම අපිට කරන්න දෙයක් නැහැ. අලුතෙන් දැන් වෙනස් කරන්න දෙයක් නැහැ. අන්නේ ස්වභාවිකව දැන් මේ කෙරෙන ස්වභාවයේ දිහා එහෙම නැත්තම් මේ බොහොම සාර්ථකව දැන් මේ කෙරෙගෙන යන වැඩපිළිවෙල දිහා අන්න දැන් උපේක්ෂාවෙන් මේ යෝගාවචරය බලනවා. දැන් යාට කරන්න දෙයක් නැහැ. වැඩ කටයුත්ත බොහොම සාමකාමීව නිදැල්ලේ බොහොම පිළිවෙලට කෙරීගෙන යනවා. අන්න ඒ නිසා දැන් මෙයා ඒ කටයුත්තට වෙන්න ඉඩ හැරලා පස්සට වෙලා බලාගෙන ඉන්නවා. අනුන්ගේ දෙයක් දිහා බලනවා වගේ අන්න දැන් බලාගෙන ඉන්නවා. අන්න බුදුරජාණන් වහන්සේ කියනවා තථා සමාහිතං චිත්තං සාදුකං අජ්ජුපෙක්කිතා හෝති. දැන් උදාහරණයක් වශයෙන් කියන්න පුළුවන් අපි හිතමු අපේ අශ්වකරත්වයක් මේ පදවන යම්කිසි රථාචාර්යෙක් ඉන්නවනම් අශ්වාරෝහකෙක් ඉන්නවනම් අපි තුමු මේ අශ්ව රථයේ අපි තුමු අශ්වය 4-5 දෙනෙක් ඉන්නවනම් මේ ඔක්කොමලා එක එක වේගයකින් දුවන්න ගත්තොත් එහෙම මේ අශ්ව රථයට නිවැරදිව මේ ගමන යන්න බෑ. මොකද එක්කෙනෙක් එක වේගයකින් දුවනවා තව එක්කෙනෙක් තවත් වේගයකින් දුවනවා. නමුත් අපි හිතමු ඒ වෙලාවේදී මේ අශ්වාරෝහකයා එයාගේ යම් සීකෙවිට පාවිච්චි කළා. අශ්වයින්ට සංඥාවක් දීලා දැන් අන්න ඔක්කොමලවම සමාන වේගයකට ගත්තා. දැන් සියලු මාෂෝ දැන් සමාන වේගයකින් මේක පදවනවා. දැන් අශ්ව රථය බොහෝම සුවසේ නිදැල්ලේ කිසිම කම්පනයක් නැතුව චංචලයක් නැතුව දැන් බොහෝම සුවසේ මේ අශ්ව රථය දැන් ක්‍රියාත්මක වෙනවා. ඒ ගමන යනවා. දැන් අශ්වාරෝහකයාට තියෙන්නේ මුකුත් නොකර සිටීමක් පමණයි. මොකද දැන් අශ්වයෝ සමාන වේගෙන් දුවන්නේ. අශ්ව රථයටත් කිසිම පීඩාවක් නැහැ. Tamanටත් කිසි පීඩාවක් නැහැ. අශ්වයෝම ඒ වැඩේ කරගෙන යනවා. යන විදිහත් හොඳයි. එහෙමනම් අන්න අශ්වාරෝහකයා බොහෝම නිදැල්ලේ මේ දිහා බලාගෙන ඉන්නවා. ඔන්න ඒ වගේ තමයි යෝගාවචරයත් මේ කටයුත්ත බොහෝම සාමකාමීව නිදැල්ලේ නිවරදිව මේ කටයුත්ත සිද්ධ වෙනවා නම් අන්න එතෙන්දී මුකුත් නොකර මේ දිහා බොහොම උපේක්ෂාවෙන් බලාගෙන ඉන්නවා. අන්න ඒ අවස්ථාව තමයි බුදුරජාන් වහන්සේ විස්තර කරන්නේ තථා සමාහිතං චිත්තං සාදුකං අච්චුපෙක්කිතා හෝති. මෙන්න මේ ස්වභාවය නැවත නැවත සිද්ධ වෙනකොට අන්න ඒ අවස්ථාවේදී උපේක්ෂාව දියුණු වෙන්න අන්න හිතේ උපේක්ෂා සම්බොජ්ජංගයක් වැඩෙනවා. නැවත නැවත වැඩෙන්න අන්න ඒකේ අම්ම අවස්ථාවද මේකේ පරිපූර්ණත්වයකටපත් වෙනවා. මෙන්න මේ ආකාරයෙන් බුදුරජාන් වහන්සේ විස්තර කරනවා ඒ කායानुපස්සනානුත් මේ විදිහට බොජ්ජංග වැඩෙන්න පුළුවන්. ඒ වගේමයි වේදනානුපස්සනානුත් බොජ්ජංග වැඩෙන්න පුළුවන්. ඒ වගේමයි චිත්තානුපස්සනානුත් බොජ්ජංග වැඩෙන්න පුළුවන්. ඒ වගේමයි ධම්මානුපස්සනානුත් බොජ්ජංග වැඩෙන්න පුළුවන්. ඒ නිසා පින්වත්නි අපි එකකින් පමණක් නෙමෙයි මේ අනුපස්සනා හතරෙන්ම බොජ්ජංග වැඩෙන්න පුළුවන්. එනිසා අපි මේ එක භාවනාවක් කරලා බොජ්ජංග මේකෙන්ම හදා ගන්න ඕනේ කියලා නියමයක් නැහැ. අපි කායानुපස්සනාවක් වඩනකොට අපි ඉන්නේ ධාතු මනසිකාරයක නම් ඒකේ නිවැරදිව යෙදෙනකොට අන්නේ හරහා බොජ්ජංග ධර්ම දියුණු වෙනවා. අපි ඉන්නේ ආනාපාන සතියේ නම් ඒකෙත් නිවැරදි ආකාරයෙන් අපි ආනාපාන සතිය වඩනවා නම් විපස්සනාවට බරව මේ කටයුත්ත කරනවා නම් අන්නේ හරහා බොජ්ජංග ධර්ම දියුණු වෙනවා. අපි ඉන්නේ වේදනානුපස්සනාවේ නම් අපි හොඳට වේදනාවත් දිහා උපේක්ෂාවෙන් බලනකොට විමසනාසලුව බලනකොට ඒකේ විවිධාකාර පැති දිහා බලනකොට අන්න එතනත් බොජ්ජංග වැඩෙනවා. ධම්මවිචයක් වැඩෙනවා, සතියක් වැඩෙනවා. ඒවා නැවත නැවත කරනකොට අන්න හිතේ අකමැත්තක් ඇති වුණොත්, පසුබෑමක් ඇති වුණොත් නැවත නැවත ඔසවලා තිනකොට අන්න වීරයක් වැඩෙනවා. ඊළඟට මේක හොඳට කෙරෙනකොට අන්න නිරාමස පීතියක් හිතේ ඇති වෙනවා. අන්න පීති සම්බොජ්ජංගයක් වැඩෙනවා. මේ වේදනාවන් දිහා බලද්දී උනත් අන්න කය සැහැල්ලුවීමක්, හිතේ සැහැල්ලුවීමක් වෙන්න ඉඩ තියෙනවා. අන්න එතෙන්දි පස්සාදි සම්බොජ්ජංගයක් වැඩෙනවා. ඊළඟට ඒ හරහාම අන්න හිතේ සමාහිත භාවයක්, දැන් අරමුණේම හිත පිහිටන ස්වභාවයක්, එතනම හිත ඉන්න ගතියක් අන්න හිතේ වැඩුණොත් අන්න සමාධි සම්බොජ්ජංගයකුත් වැඩෙනවා. ඊටත් අමතරව දැන් මේ කටයුත්ත හොඳට හිත කරනකොට, දැන් මේ අපිම කරනවා නෙමෙයි, මේ කටයුත්ත නැවත නැවත අපි හිතට පුහුණු කිරීම හරහා, පුරුදු කිරීම හරහා දැන් මතුවෙන වේදනා ස්වභාවය හිත විසින්ම බලනවා. එයා දැන් මේ බලබලා ඉන්නකොට කටයුත්ත හොඳින් කෙරෙනවා නම් අපිට ආයි මැදිහත් වෙලා මුකුත් කරන්න දෙයක් නැහැ. අන්න ඒ විදිහට අපි කටයුත්ත හොඳින් කෙරෙනකොට ඒ දිහා මධ්‍යස්ථව බැලීමේදී, මුකුත් නොකර සිටීමේදී අන්න බොජ්ජං මේ උපේක්ෂා සම්බොජ්ජංගයකුත් වැඩෙනවා. ඊළඟට අපි හිතමු ඔන්න චිත්තානුපස්සනාවක් ගැන කල්පනා කරොත්, අපි ඔන්න හිතේ මතුවෙන විවිධාකාර සිතුවිලි දිහා බලනවා. සිතුවිලි දිහා බලනකොටත් අපි මේ සිතුවිලි දිහා උපයාගත්ත සතියක් තුලින් තමයි ඒකටකින් බලන්නේ. බුදුරජාන් වහන්සේ විශේෂයෙන්ම මතක් කරනවා චිත්තානුපස්සනාවකට යන්නවත් එපා කියලා. මේ හැදිච්ච සතියක් හිතේ නැත්තම් ආනාපාන සති සූත්‍රයේදීම බුදුරජාන් වහන්සේ කියනවා නාහම් භික්ඛවේ මුට්ටසතින්ස අසම්පජානස්ස ආනාපාන සති භාවනං වදාමි කියලා. ඔන්න අනුතුරු ඇඟවීමක් කරනවා. මේ හිතේ හැදිච්ච සතිමත් භාවයක් නැත්තම්, තහවුරු වෙච්ච සතිමත් භාවයක් නැත්තම්, හොඳට වැඩිච්ච සම්පජඤ්ඤයක් නැත්තම් චිත්තානුපස්සනාවට යන්න එපා කියලා බුදුරජාන් වහන්සේ පුංචි අනුතුරු ඇඟවීමක් කරනවා. මොකද අපි දුර්වල වෙච්ච සතියකින් නම් හිත දිහා බලන්නේ මේ හිතේ යන විවිධාකාර චිත්‍රපටි වලට අපි දන්නේම නැතුව අහු වෙන්න පුළුවන්. ඒ තරම් හරීම වයි වර්ණයි මේ චිත්‍රපටි. දැන් අදත් එක්කෙනෙක් අර කිව්වේ මේ පිණුම් ගැහුවා කියලා. ඒච්චරට හරීම වයි වර්ණයි. හරීම ත්‍රාසජනකයි. ඉතින් අපි දන්නේම නැතුව අන්න චිත්‍රපටි අපිත් පිණුම් ගහනවා. දන්නේම නැතුව අපිත් අන්න කඹේ ඉල්ල පැද්දෙනවා. තාසන් වගේ වෙන්න යනවා. ඉතින් අපි ඔක්කොම දැන් මේ චිත්‍රපටි වල ඉන්නේ. මොකද අන්න සතිය දුර්වල වෙලා. සතියෙන් අපි ගිලිහිලා දන්නේම නැතුව අපි චිත්‍රපටියේ නළුවේ බවට, චිත්‍රපටියේ නිළියේ බවට පත් වෙනවා. නමුත් හිත හොඳට සිහිය තුළ පිහිටලා නම් ඉන්නේ, හැදිච්ච සතියක් තියෙනවා නම් අන්න අපිට පුළුවන් ඒ දිහා බොහොම මධ්‍යස්ථව බලන්න, සොයනාසුරුව බලන්න පුළුවන්. අන්න ඒ බඳු මට්ටමකදී තමයි සති සම්බොජ්ජංගයක් වැඩෙන්නේ. අර හිතේ හටගන්නා සිතුවිල්ල දිහා අන්න මධ්‍යස්ථව බලන්න පුළුවන්. ඒකට අහු නොවි බලන්න පුළුවන්. ඒකේ හට ගන්නා ආකාරය බලන්න පුළුවන්. ඒක වෙනස් වෙන ආකාරය බලන්න පුළුවන්. නැති වෙලා යන ආකාරය බලන්න පුළුවන්. අන්න ඒ දිහා හොඳට සොයනාසුලුව බලනකොට සමහරවිට මෙතන තියෙන කෙලෙස් ස්වභාවය වැටහෙන්න පුළුවන්. නැත්නම් මොන මොන හේතුන් නිසාද මේ සිතුවිල්ල හටගත්තේ කියලා තේරෙන්න පුළුවන්. නැත්නම් කලින් හිටිය තත්ත්වයට වඩා මේ තියෙන සිතුවිල්ල රළුද ඕලාරිකද කියලා සමහරවිට වැටහෙන්න පුළුවන්. නැතනම් ඒක ෂේ වෙලා යන හැටි වැටහෙන්න පුළුවන්. මේ ආදී වශයෙන් මේ සිතුවිල්ලේ විපරිණාමය, මේ සිතුවිල්ලට අත් වෙන ඉරණම, එයාගේ හැසිරීම අන්න කෙනෙකුට පේන්න පුළුවන්. අන්න ධම්මවිචේ සම්බොජ්ජංගිකුත් වැඩෙනවා. ඊළඟට මේක නැවත නැවත කරන්න අන්න සමහරවිට හිතේ පසුබෑමක් ඇතිවෙනොත් ඔන්න ආයෙත් ඔසවලා තියෙනවා. අන්න එහරා විරිය සම්බොජ්ජංගයක් වැඩෙනවා. අපි හිතමු යම් අවස්ථාවක දැන් කටයුත්ත බොහෝම නිදැල්ලේ සිද්ධ වෙනවා නම් දැන් අපිට ලොකු වෙහෙසක් නැත්තම් හිතේ මතුවෙන අරමුණ හිත බොහොම සාමකාමීව බලනවා නම් තහවුරු වෙච්ච සතියකින් බලනවා නම් අපිට හිතේ සතුටක් ඇති වෙන්න පුළුවන්. මොකද දැන් අපි මේ යන කතාවට මේ යන චිත්‍රපටියට අහු වෙන්නේ නැහැ. මුලාවක් නැහැ දැන් හිතේ. කොයි තරම් මේ චිත්‍රපටියේ එන සිතුවිලි කරණම් ගහන්න ආරාධනා කළත් අපි යන්නේ නැහැ ඒ වැඩේට. අපි ඉන්නවා අපේ පාඩුවේ. අන්න හිතේ ඇතිවන නිදාමිස ප්‍රීතියක්. මොකද දැන් කෙලෙස් මතු වෙන්නේ නැහැ. කෙලෙස් වලින් දැන් හිත ඈත් වෙලා හිතේ ඈතින් වගේ සිතුවිලි යනවා. නමුත් අපි මේ දිහා මධ්‍යස්තව බලාගෙන ඉන්න අන්න නිරාමස ප්‍රීතියක් හිතේ හට ගන්න පුළුවන්. අන්න ප්‍රීති සම්බොජ්ජංගයක් වැඩෙනවා. ඊළඟට අපි හිතමු මේකම දැන් කරගෙන යනකොට අන්න හිත තැම්පත් වෙනවා. හිත තවතුරටත් සමාහිත වෙන්න ගන්නවා. හිත සැහැල්ලු වෙනවා. අන්න ඒ හරහාම කායික සැහැල්ලුවක් හට ගන්නවා. අන්න පස්සද්ධි සම්බොජ්ජංගයක් වැඩෙනවා. ඊළඟට අපි හිතමු තව තව මේ සිතුවිලි වලට ඔහේ යන්න ඉඩ හැරියාම. එහෙම නැත්නම් මේවට උදව් නොකර ඒ සිතුවිලි පෝෂණය නොකර අපි ඒ දිහා මධ්‍යස්තව අනුන්ගේ සිතුවිලි දිහා බලනවා වගේ බලාගෙන ඉන්නකොට අන්නේ සිතුවිලි තව තව දුර්වල වෙලා යනකොට අන්න අපේ හිත තව තව සමාහිත වෙන්න ගන්නවා. තව තව හිත තැම්පත් වෙන්න ගන්නවා. අන්න හිතේ සමාධිය ආයෙත් ඔන්න වැඩෙනවා. අන්න ඒ හරහා සමාධි සම්බොජ්ජංගයකුත් වැඩෙනවා. ඊළඟට දැන් කටයුත්ත හොඳින් කෙරිලා හිතත් සමාධිමත් වෙලා සිතුවිලිත් අඩු වෙලා දැන් අපි බොහොම නිෂ්කලංකව ඉන්නවා නම් හිත බොහොම දැන් සාමකාමීව තියෙනවා නම් අනුපේක්ෂාවෙන් ඉන්න පුළුවන්. අනුපේක්ෂා සම්බොජ්ජංගිකුත් වැඩෙනවා. ඉතින් ඒ නිසා අපි තේරුම් ගන්න තියෙන්නේ මේ බුදුරජාන් වහන්සේ පෙන්නන මේ බොජ්ජංග ධර්මයන් අපිට කායනුපස්සනාවෙනුත් වේදනානුපස්සනාවෙනුත් චිත්තානුපස්සනාවෙනුත් ධම්මානුපස්සනාවෙනුත් දියුණු කරගන්න පුළුවන්. එතකොට මේ බොජ්ජංග වඩන මාර්ගයමයි බුදුරජාන් වහන්සේ විස්තර කරන්නේ මේ තණ්හාවශය කරන ප්‍රතිපදා වශයෙන් තණ්හාවශය කරන මාර්ගයේ වශයෙන්. ඉතින් අපි තවදුරටත් මේ බොජ්ජංග ධර්ම කොහොමද ඉස්සරහටත් වඩන්නේ මේකේ තව තව අපිට ඉගෙන ගන්න දේවල් තියෙනවද කියලා අපි ඉස්සරහ දේශනාවලදී තව ටිකක් විමසන්න උත්සාහත් වෙමු. අද දවසේදී අපි මේ කරගෙන යන භාවනා කටයුත්ත හරහා මේ බුදුරජාන් වහන්සේ පෙන්නන තණ්හාවශය කරන ප්‍රතිපදාව තණ්හාව දුරු කරන මාර්ගය වඩන හැටි අපි පොඩ පොඩ තේරුම් අරගන්න උත්සාහත් වෙමු. ඒ සඳහා අපි වෑයමක් ආරම්භ කරමු. ඒ සඳහා අපි පුළුවන් තරම් මේ බොජ්ජංග වැඩෙන විදිහට ප්‍රඥාව වැඩෙන විදිහට මේ කටයුත්තේ නියැලෙන්න අපි උත්සාහත් වෙමු. ඒ සඳහා අප සියලු දෙනාටම අද දින ධර්මදේශනාව මඟ පෙන්වීමක් වේවා කියලා ප්‍රාර්ථනා කරමින් අද ධර්මදේශනාව අවසන් කරනවා. සියලු දෙනාටම තෙරුවන් සරණයි.